ನಿವೇದನೆ. ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಗರು ಪಳನಿ ದಿಗಂಬರಂ ಮಹತಾ ಸಹ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಎಂ ರಾಮೇಶ್ವರನ್ ಮಹತಾ ಆರ್ಥಿಕ ಅರ್ಬುದಿಯ ಬಲಪಯಾಮ್ ಸಮನೆ ಕಿರೀಮ ಪಿಲಿಬಂದ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರಕ ಸಭಾವೇ ಸಾಮಾಜಿಕತ್ವ ಅರ್ಥರಯಾಮ ಹೇತುವೆನ್ ಯತಿಯು ಪುರಪ್ಪಾಡು ಸ್ವತಃ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಎಕಸಿ ಎಕುಲಹ ದಹತುನ ಸಹ ಎಕಸಿ ತಿಹತ್ತುನ ಹಿ ವಿಧಿವಿಧಾನ ಪ್ರಕಾರವ ವಿಸ್ಸಾಯಿ ವಿಸಿತುನ ಅಕ್ಟೋಬರ್ ದಹನಮೋಣ ದಿನ ತೇರೀಂ ಕಾರಕ ಸಭಾ ವಿಸಿನ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಗರು ಜಯರತ್ನ ಹೀರತ್ ಮಹತಾ ಸಹ ಆಚಾರ್ಯ ಮೇಜ ಪ್ರದೀಪ್ ಮುಂದುಗಡ ಮಹತಾ ಎಂಬ ಕಾರಕ ಸಭಾವೇ ಸೇವೆ ಕಿರೀಂ ಪಿನ್ಸ ನಮಕರಣ ಲದ ಬಾವ್ ದನ್ನು ಕೆಮೆತ್ತೀನಿ. ಅನೌನ್ಸ್ಮೆಂಟ್ ಬಿ ಒನ್ ದ 3rd of October 2023 ಹಾನರಬಲ್ ಡಾಕ್ಟರ್ ವಿಜಯದಾಸ ರಾಜಪಕ್ಷ ಮಿನಿಸ್ಟರ್ ಆಫ್ ಜಸ್ಟಿಸ್ ಪ್ರಿಸನ್ಸ್ ಅಫೇರ್ಸ್ ಅಂಡ್ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನಲ್ ರಿಫಾರ್ಮ್ಸ್ ಅಂಡ್ ಹಾನರಬಲ್ ಮಹಿಂದಾನಂದ ಅಲುಗಮಗಿ ಎಂಪಿ ಮೇಡ್ ಸ್ಟೇಟ್ಮೆಂಟ್ಸ್ ಇನ್ ದ ಹೌಸ್ ಎಲೆಜಿಂಗ್ ದಟ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನಲ್ ಕೌನ್ಸಿಲ್ ಆಫ್ ಶ್ರೀಲಂಕಾ ವಾಸ್ ಇಂಟೆನ್ಷನಲಿ ಡಿಲೇಯಿಂಗ್ ಇಟ್ಸ್ ರೆಕಮೆಂಡೇಷನ್ ಆಫ್ ಪರ್ಸನ್ಸ್ ಟು ಬಿ ಅಪಾಯಿಂಟೆಡ್ ಟು ದ ಕಮಿಷನ್ ಆಫ್ ಇನ್ವೆಸ್ಟಿಗೇಟ್ ಅಲಿಗೇಷನ್ ಆಫ್ ಬ್ರೈಬರಿ ಆರ್ ಕರಪ್ಷನ್ ಸಿಯಾಬಾಕ್ ಅಂಡ್ ಇಟ್ ಈಸ್ ಇನ್ಎಫಿಷಿಯಂಟ್ ಫಾರ್ ದೀಸ್ ರೀಸನ್ಸ್ ದ ಎಂಪೀಸ್ ಸ್ಟೇಟೆಡ್ that the house of the members of the council ought to be surrounded by the people. Honorable Rajapaksa stated that he too will join the people when they do so. The call to surround the houses of the members of the council is a reference to the acts of violence conducted by mobs last year causing death and destruction to houses of members of parliament. The constitutional council is multi-partisan constitutional body of which I am the chairperson. This house is represented at the highest level in the council by the Honorable Prime Minister, Honorable Leader of the Opposition in 2001, in 2015 and now 2022. This council has established to ensure independence, integrity and expertise in appointments to independent commissions and to constitutional high office, including the appellate judiciary. Since it was constituted, the council has met 3rd of May, 2nd of August, 22nd of August, 24th of August, 5th of September, 21st of September, and 10th of October of 2023, and has discussed the Siabok in 7 occasions. On the 1st of February 2023, the Council called for applications to all commissions, including to Siabok. However, since the Constitutional Council was informed that the new bill titled Anti-Corruption had been drafted and will be enacted soon, and there will be new criteria relating to the establishment of the Siabok. The Council did not take steps to establish the relevant commission based on the previous law. Since then, the new Anti-Corruption Act was passed by Parliament and subsequently certified by the Speaker on the 8th of August 2023. Number two, Honorable Minister of Justice by order published the Gazette operationalized the Act on the 15th of September 2023. Since there were several errors in the Sinhala text of the Act, including the section regarding the appointment of Siabok, which were of major concern to the Council decided to consult the Honorable Attorney General in this regard. The advice of the Attorney General was sought on 17th of August and reply was received on 22nd of September 2023. The Constitutional Council has discussed at 7 meetings matters connected with the establishment of the Siabok and its striving to adopt best practices and follow an open and transparent process in this regard. As part of the process involved, the Constitutional Council has taken steps to call for applications from suitable candidates. The advertisement has already been published in the newspapers and the electronic media of the Parliament. The steps taken by the Council demonstrate that it has been fully cognizant of its obligations under the new Act, but did not proceed due to the serious errors in the new legislation. The allegations made by the Honourable Minister of Justice and the Honourable MP are therefore baseless and disingenuous. As elected representative of the people, these two members no doubt understand the gravity of the errors in the Anti-Corruption Act No. 9 of 2023. The Act declares single version as the valid version when there are any inconsistencies between the single version and Tamil version. Section 4.1, which deals with appointment of Siyaba, refers to the Constitutional Council as Vivastadayaka Sabhava. The Constitutional Council can only act according to the law. The Act provides for penal sanctions for the offences of the bribery or corruption. It is therefore essential that the applicable law is clear and consistent. Any flaw in the applicable law, however technical, places at risk the enforcement of the entire legal framework anticipated under this new act. It is imperative, therefore, that the Act be amended as a matter of urgency. Until then, the Council cannot make recommendations for the appointments to Siyaba. Instead of proposing the amendments, the Honourable Minister of Justice chose to make baseless allegations in the House against the Constitutional Council, which were forthwith repeated by the Honourable Mahindananda Arugamage. Both members of the House made references to the political developments of 2022 and the demands made by the people for Sri Lanka and to the demands made by the people of Sri Lanka for a system change. I would like to remind honourable members that the system change they asked for was also for one in which the people expect their representatives to act honourably, in good faith, with reason and best interests of the people. Making baseless allegations against constitutional body, calling on the people to surround the houses of the members of the council, and most seriously agreeing to join the people when they surround the houses of the members is unconscionable, unethical, and could easily amount to an abuse of parliamentary privileges. Please be warned that this House will not stand for such conduct. May I also note that it reflects poorly on the Minister of Justice to attempt to belittle the Constitutional Council for failing to act when the legal issue concerned is matter for which the Minister of Justice must accept responsibility. Similarly, it reflects poorly on the members of the government to berate the Council when the matter concerned is one on which the government has to take remedial actions. Instead of acting responsibly, these two members of the House resorted to unconscionable conduct, including calling for mob aggression and agreeing to participate in such mob aggression. As the Speaker and as the Chairperson of the Constitutional Council, I strongly condemn the statements made by the two members. පෞද්ගලික මන්ත්‍රීවරු දිනක විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන සහ පළාත් පාලන මැතිවරණ සංශෝධන නැමැති පෞද්ගලික මන්ත්‍රී 50 කෙටුම්පත් සම්බන්ධයෙන් 20/23/19 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ ගනු ලැබූ තීරණය ප්‍රකාරව සිදු කරන ලබන විශේෂ සාකච්ඡාවක් අද දින අප්‍රභාග 2ට කාර්යක සභා කාමර අංක 2 මාගේ ප්‍රධානත්වයෙන් සියලුම පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සමාජික මන්ත්‍රීවරයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලැබී නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන ලෙස එම මන්ත්‍රීවරුන් ලෙස දැනුම් දීමට කැමැත්තෙමි. පිපිලේකන අධි පිළිගැනීම ගරුවක් ග්‍රාමතුමා. Yes. Oh.
ගෞරවයෙන් මම අවසරය අයද සිටිනවා වැඩි වෙලාවක් ගන්න නැහැ ඔබතුමා කරපු ඒ ප්‍රකාශය සම්බන්ධව මගේ අදහස් ප්‍රකාශ කරන්න. ගරු කතානායකතුමනි, ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විදියට එම අරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මගේ කිසිදු විරෝධතාවයක් නැහැ. ඔබතුමාලාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධව ගරු කතානායකතුමනි, මේ පිළිබඳව වැරදි මතයක් රටේ ජනගත වීම වැළක්වන්න පමණයි මම ඔබතුමාගේ ගෞරවණීය ලෙස අවධානය යොමු කරන්නේ. ගරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කිසිසේත්ම අවතක්සේරු කිරීම මා විසින් කරලා නැහැ, කරන්නෙත් නැහැ. හේතුව ඔබතුමාම දන්නවා මාස 6කට වඩා වැඩි කාලයක් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කරලා ඉදිරිපත් කරන්න, ඒ වගේම සියලු දෙනාගේ සහය ගන්න විශාල වෙහෙසක් දරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දෙන්න පුළුවන් උපරිම බලතල දෙන්න ඕනේ කියන ස්ථාවරය ඉඳගෙන තමයි අපි මේ සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කරගත්තේ, විශාල බාධාවන් හැම පැත්තෙම තියෙද්දි. ඊළඟට ගරු කතානායකතුමනි, අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවට සමාජිකයන් පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පවරලා තියෙන්නේ 21 වෙනි සංශෝධනයේ 41 ආයන්න ව්‍යවස්ථාව යටතේ. ඒක නිසා මෙම පනතේ කුමක් සඳහන් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට බලය දීලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. ඒ නිසා මේ රටේ තියෙන ඕනෑම නීතියක් අර්ථ නිරූපණය කරන්නට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිවලට සහ අර්ථ නිරූපණයන්ට යටත්ව. එතකොට මේ අල්ලසෝ දූෂණ සම්බන්ධව දූෂණ විරෝධී පනතේ කොමිෂන් සභාවට සමාජිකයෝ පත්කිරීම සම්බන්ධව ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන වචනේ එදිලා නැහැ. ඒක අපි පිළිගන්නවා, වරදක් වෙලා තියෙනවා. ඒක නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී ඒක පරිවර්තනය කරනකොට සිංහල එකේ යම් තැන්වල මණ්ඩලය තියෙනවා සභාව වෙනුවට. හැබැයි ඒ සමාජිකයෝ පත්කිරීම සම්බන්ධ වගන්තිවල මණ්ඩලය කියලා නැහැ. ඒ මණ්ඩලය කියන වචනේ යෙදිලා තියෙන්නේ අධ්‍යක්ෂක ජෙනරල්වරයාගෙන් පස්සේ ඉඳලා අවස්ථා කීපයක. ඒක මම පිළිගන්නවා. ඒක වරදක්. ඒතොර ඒක නිවැරදි කරන්න මම කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය අනුමත කරා. අද ඒකේ පළවෙනි වර කියවීමට අද ඉදිරිපත් කිරීමටත් නියමිතය කරු කතානායකතුමනි. මම කිව්වේ විශේෂයෙන්ම මේ ගෙවල් වටලන්න කියලා නෙවෙයි, පහුගිය කාලේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව මේ රටේ දූෂණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරපු නිසා මේ 225ම හොරු ගණයට දාලා අල්ලස්සෝ දූෂණ ගත්ත මිනිස්සු ආරක්ෂා කරන මිනිස්සු විදියට දාලා මේ රටේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වැටලුවා, ගිනි තිව්වා. සමහර මන්ත්‍රීලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුද්දයි දෙකයි ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුව අධ්‍යයනය කරලා ඉගෙනගෙනත් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ගෙවල් පවා ගිනි තිව්වා. ගිනි තියන්න මොකද්ද මිනිස්සු කිව්වේ? මේ රටේ දූෂණය වළක්වන්නේ නැහැ කියලා. දූෂණය වළක්වන්න පාර්ලිමේන්තුවට බෑ. පාර්ලිමේන්තුවට පුළුවන් අදාළ නීති හදලා දෙන්න. එතකොට ඒ නීති හදලා දුන්නාම අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව ඒ වගකීම කරේ නැහැ කියලා පළිගත්ත මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ මැතිවරුන්ගෙන්. ඒ කාරණේ තමයි මම කිව්වේ. අනිත් කාරණේ තමයි ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපි මේ පනත හදන වෙලා තිබුණු බාධක නිසා මේ පනතට අපි වගන්තියක් දැම්මා. මේ පනත ක්‍රියාත්මක වෙන්න ඕන ඔබතුමා අස්සම් කරලා ඒ පනත නීත්‍යානුකූල වුණත් දවසේ ඉඳලා මාස 18ක් ඇතුළත කියලා දීර්ඝ කාල පරාසයක් අපිට ඕනුණා මේක සම්පාදනය කරගන්න වැඩ කටයුතු. නමුත් ඔබතුමා අස්සම් කිරි අගෝස්තු මාසේ 8 වෙනිදා. ඒ 8 වෙනිදා ඉඳලා අපි තීන්දුවක් ගත්තා සැප්තැම්බර් 15 වෙනි දින විදිහට මේක ක්‍රියාත්මක වෙන්න. 18 මාසයකට මාස එකමාරෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කරා. එතකොට ඒ අපි එහෙම කරේ මේ රටේ ජනතාව අවුරුදු 20කට වැඩි කාලයක් 2004 එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක දූෂණ විරෝධී ගිවිසුමට අපි පාර්ශවකරුවෙක් වෙච්ච දවස් ඉඳලා බලන් හිටියා මේ පනත ගේනකම්. ඉතින් ඒවා සැලකිල්ලට භාජනය කරලා අපි මේක සැප්තැම්බර් 15 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන කටයුතු කරා. ඒ අතර ගරු කතානායකතුමනි, රටේ මතයක් ගොඩ නැගුණා. ව්‍යවස්ථාදායක සභාව දැඩි ස්ථාවරයක ඉන්නවා. අපි මේක පත් කරන්නෙම නැහැ, මේක මණ්ඩලය කියලා තියෙන්නේ. ඒක නිසා අපි මේ කටයුතු කරන්නෙම නැහැ කියලා. එතකොට අධිකරණ ඇමතිවරයා විදියට මට මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණා. ඒක ඒ එකම මේක 15 සැප්තැම්බර් 15 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනයි කියලා තීන්දුව ගත්ත මොහොතේම මම ගරු කතානායකතුමාට සභාපතිතුමා විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ලිපියකිනුත් මම දැනුම් දුන්නා. ඒ ලිපියෙත් මම සඳහන් කරා තවත් මේකේ හදිසි වෙන කාරණයක් තියෙනවා. දැනට තිබෙන අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව තාවකාලිකව ඒගොල්ල වැඩ බලන කොමසාරිස්ලා විදියට තමයි කටයුතු කරන්නේ. ඒ වැඩ බලන කොමසාරිස්වරු විදියට කටයුතු කරන ගමම්ම ඇඩ්ඩොක් තීරණ මේ කියන්නේ පදනමක් නැති තීන්දු තීරණ අරගෙන ඒ කොමිසම කටයුතු කළා. කටයුතු කරමින් දැනටත් සිටිනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ගරු කතානායකතුමනි මේ කොමිසමේ එක ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් මේ පනත අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ ගැන අපේ කිසිම තරහක් වෛරයක් නැහැ. මොකද ඒක ඕනම ප්‍රවේශියෙකුට තියෙන අයිතියක්. එතකොට ඒ නිලධාරිනිය යැව්ව මේ කොමිෂන් සභාවේ කොමසාරිස්ලා 3 දෙනා එකතු වෙලා. එතකොට ඒ අධිකරණයට ඇය ඉදිරිපත් වීම නිසා ඇයට අල්ලසක් දීලා තියෙනවා. ඇයට උසස් වීමක් දීලා තියෙනවා. ඒ ඇයට උසස් වීමක් දීපු නිසා මේ කොමිසමේ අනිත් නිලධාරීන් ඔක්කොම ඒගොල්ලන් පීඩනයට පත් වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ල දක්වන හේතුව තමයි මේ කොමිසමට ඕන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට යව්වයි නිලධාරී ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට කෘතගුණ සලකන්න උසස් වීමක් දුන්නා කියලා. එතකොට ඒ පිළිබඳව පැමිණිලි අපිට ලැබිලා තියෙනවා. ඔබතුමා අපි දන්න ඔබතුමා හොඳට දන්නවා අපිට ඇමතිවරු විදිහට ඒකෙන් ප්‍රශ්න කරන්න බෑ ඇයි මෙහෙම කරන්නේ කියලා. එහෙම කරපු ගමන් කියයි දේශපාලඥයෝ ඔන්න ස්වාධීන කොමිසමට ඇඟිලි ගහලා ඔක්කොම අවුල් කරලා දානවායි කියලා. ඊටත් වැඩිය ගරු කතානායකතුමනි මගේ මේ කාරණය මං හිතන්නේ ඔබතුමාලගේ කාර්ක ව්‍යවස්ථාදායක සභාවේ ගරු සමාජිකතුමාලා සියලු දෙනාම පිළිගනීවි. මොකද ඔබතුමාලට තර්ජනාත්මකව ඒගොල්ල ලිපි ලියලා තියෙනවා. අතවශ්‍යම මම කවදාවත් ව්‍යවස්ථාදායක සභාවට අගෞරවයක් තර්ජනයක් වෙන විදියට කටයුතු කරන්නේ නැහැ. මොකද මම තමයි ඇත්තට මේක නිර්මාණය කරේ. ඒක මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය අරගෙන පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ ගෞරවනීය උසස් බව ඒකට ලැබෙන්න ඉහළම බලතල දෙන්න ඕන කියන කාරණය ඉඳගෙන ඒ කටයුතු වලට මුලපිරුවේ මම. ඒක නිසා මම කවදාවත් ඔබතුමාලගේ ওই සභාවවත් ඔබතුමාවත් එහෙම අවතක්සේරුවට ලක්වන කටයුත්තක් කරන්නේ නැහැ. නමුත් ඔය විවස්ථා මේ අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවේ සමාජිකවරු 3 දෙනා ඔබතුමාට ලිපියක් එවලා තියෙනවා විවස්ථාදායක සභාවට. ඒ ලිපියේ මන් දන්න තරග ගත්ත විදියට කරුණු තියෙන්නේ දරු කතානායකතුමා ඔබතුමාලට තර්ජනය කරලා. ඒ කියන්නේ ඔබතුමාලට ඕන විදියට පත් කරන්න බෑ. ඒගොල්ල කටයුතු කරනවා නීතියේ අහවල් වගන්ති යටතේ. ප්‍රශ්නේ තියෙන කරු කතාවත් එහෙම කරන්න පුළුවන්ද කොමසාරිස්ලට? හොඳටම දන්නවා 21 වෙනි සංශෝධනයේ සම්මත වුණ දවසේ ඉඳලා බලගැන්වුණ දවසේ ඉඳලා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 31 ඉඳලා ඒ උදවිය වැඩ බලන අය අලුත් අය පත් කරනකන් తాවකාලිකව කටයුතු කරන අය. එතකොට මේ తాවකාලික කටයුතු කරන අය අලුතෙන් කට්ටිය බඳ ගන්නවා. පැමිණිලි මොනවද කියලා සමහර මේ ජනතාව අතර විවේචනයට ලක් වෙච්චව පිළිබඳව සමහර බරපතල තීන්දු තීරණ ගන්නවා. ඒව පිළිබඳව ජනතාවට සැකයක් ඇති වෙනවා. ඒ අතරේ අභ්‍යන්තර ගැටුම් ඇති කරනවා. ඒගොල්ලන් කණ්ඩායම් බෙදිලා සමහරුන්ට උසස් සීන් දෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල ගරු කතානායකතුමනි මම විශ්වාස කරන ඔබතුමා අපි මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ. සභාවේ කවුරුවත් මේ 10 දෙනාට අපේ තියෙන ගරුත්වයේ කිසි අඩුවක් නැහැ. ඔබතුමාලගේ බලතල අපිට තව පුළුවන් නම් වැඩි කරලා දෙනවා. විවස්ථාව තුළ දෙන්න පුළුවන් උපරිම වට්ටමේ මම දුන්නේ. එතකොට ඒ කාරණා පිළිබඳවත් කරුණාකරලා සුවල බලන්න. ඒකම මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍ය තුමත් ගරු විපක්ෂ නායක තුමත් එදා අපිට යෝජනා කළා මේක අවසානයක් කරන්න. යකිතා ඉක්මනට මේ සංශෝධනය සම්මත කරගෙන ඒ කරන තෙක් මේ පත් කිරීමේ කටයුතු ආරම්භ කරනවා කියලා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා සියලු දෙනාට. ඒ අනුව මම දැක්ක දවස් 4කට හෝ 3කට කලින් පුවත්පත්වල මේ සඳහා ආයුධපත් කැඳවල තියෙනවා. ඒ ඇරෙන ගරු කතානායකතුමනි ඔබතුමාවත් ව්‍යවස්ථාදායක සභාවේ කිසිදු සමාජිකයෙක්වත් මේ පාර්ලිමේන්තුවත් හැල්ලුවට ලක් කරන්න මම කටයුතු කරලා නැහැ, කරන්නෙත් නැහැ. මේ හැල්ලුවට ලක් කරනවා කියන්නේ අපිම හැල්ලුවට ලක් කර ගැනීම. කොහොම නමුත් ඔබතුමාගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් මගේ කිසි අමනාපයක් නැහැ. ඒ වෙනුවෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා, අග්‍රාමාත්‍යමා සහ රාජ්‍ය පරිපාලන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතිතුමා,
කතානායකතුමනි 1973 අංක 25 දන්න ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කිය යුතු 41 වගන්තිය අර්ථයේ ක්‍රීඩා යෞවන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මැයි 27 වෙනි දින ඇති අංක 22 81 ඇද්දේ 37 දරන අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද නියෝග සහ 2022 සැප්තැම්බර් 8 දින ඇති අංක 22 96 ඇද්දේ 19 දරන අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද නියෝග 1973 අංක 25 දන ක්‍රීඩා පනතේ 31 වගන්තිය අර්ථයේ කිය යුතු 41 වගන්තිය අර්ථයේ ක්‍රීඩා යෞවන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 නොවැම්බර් 5 වෙනි දින ඇති අංක 23.04 ඇදීර 88 දරන අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද නියෝග 1973 අංක 25 දන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කිය යුතු 41 වගන්තියේ යටතේ ක්‍රීඩා යෞවන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 සැප්තැම්බර් 14 දින ඇති අංක 23.10 අදීර 26 දරන අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද නියෝග සහ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 18 සහ 19 වගන්ති සමග කිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා යෞවන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 සැප්තැම්බර් 14 දින ඇති අංක 23.10 අදීර 27 දරන අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ක්‍රීඩා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාවට යොමු කළ තිය යෝජනා කරයි.
කාර්ක සභා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධිකාරක සභාවේ වාර්තා දෙකක් මයන්ත දිසානායක මැතිතුමා විසින් පිළිගැන්වේ.
ගරු කථානායකතුමනි, I present the report on Sectoral Oversight Committee on Health Performance Report of the Department of Ayurveda for the year 2021 and the annual report of the Dharamaya Anuwa Suwasariya Foundation for the year 2022. Garu Kathanayakathumani, report 2. I present the report of the Sectoral Oversight Committee on Health on the Galaha Bhadravati National Bhikkhun Care Center Trust Bill, which was referred to the said committee. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි ඊයේ දිනේදී ආංශිකාරක සභාවේ අනුකමිටුවක් පැත් කරා රෝගීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳව. ඒකේ ගරු සභාපති හැටියට ගරු උපුල් කලපත් මහත්මයා කටයුතු කරනවා.
ෆිනිෂ්.
That's it, yes.
ආයතන පෙත්සම් පිළිගැනීම රෝහණ දිසානායක මහත්මයා.
ගරු කථානායකතුමනි, ගලේවල බඹරගස්සව මොරගොල්ල යන ලිපිනේ පදිංචි MHM චන්ද්‍රලතා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් සහ මාතලේ මාදිපල රෝහලපාර අංක 6-4 දරන ස්ථානයේ පදිංචි ආර්.එම්. මහින්ද බණ්ඩාර සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
SP දිසානායක මැතිතුමා, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නේ 20-22 ඔක්තෝබර් 19 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභා රැසීමේ තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය.
ස්තුතිවන්ත වෙනවා ගරු කථානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන. ගරු කථානායකතුමනි, දෙසැම්බර් 17 දිනවෙන පුවත්පත අගමැතිතුමත් මේක අහගෙන හිටියොත් හොඳයි. අගමැතිතුමා, දෙසැම්බර් 17 දිනමින පුවත්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යලිපත් කරයි. ඉවත් කර පැයක් ඇතුළත යලි සේවයේ පිහිටුවයි. හදිසියේ ඉවත් කළේ කුඩු ජාවාරමෙක් රකින්න දැයි ප්‍රබල සැකයක්. කවුද කියන්නේ? දිනමින පුවත්පත රජයේ පුවත්පත Daily News. CC removes IGP. President reappoints. The removed IGP reinstated within an hour. Strong suspicion whether sudden removal to protect a drug dealer. එතකොට ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම මතක් කරන්නට කැමති දිනමින පුවත්පතේ මනෝ ජබේදීර කතෘතුමා, ඩේලි නිවුස් පුවත්පතේ ජයන්ත ශ්‍රී නිශ්ශංක මහතා, අබේදීර මහතාත් නිශ්ශංක මහතාත් දැනගන්නට ඕන. Associated Newspapers of Ceylon Limited කියන්නේ එක ගවර්න්මන්ට් එන්ටිටි එකක්. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවකින් පිළි අරගෙන තිබෙනවා. එතකොට ඒක රජය යටතේ පැවැත්වෙන ආයතනයක්. එතකොට රජය යටතේ පැවැත්වෙන ආයතනයට විධායකයක් වගකිව යුතුයි. දැන් විශේෂයෙන්ම මේ පුවත්පත් වලින් කියලා තියෙන්නේ පොලිස්පතිවරයාගේ පත් නොකිරීම. මතක තියාගන්න අපි දෙවතාවක් එතුමාගේ වෙලාව එක්ස්ටෙන්ඩ් කරා අවස්ථා දෙකකදී මාස 6ක්. හැබැයි මේ පත්තරයෙන් සඳහන් කරනවා ගරු කතානායකතුමා සභාපතිත්වයේ දරන, ගරු අගමැතිතුමත් සිටින, ජනාධිපතිවරයා පත් කරපු නිමල් ශ්‍රීපාල සිල්වා ඇමතිතුමත් සිටින, පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් ඇමතිතුමත් සිටින, මමත් සිටින, කබීර් හෂීම් ඇමතිතුමත් සිටින, සිවිල් සාමාජිකයෝ තුන්දෙනෙක් සිටින මේ ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයාව තුන්වෙනි වතාවට පත් කරේ නැත්තේ කුඩු රජෙක් වෙනුවෙන් කියලා. කුඩු රජෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලා. එතකොට මම මතක් කරන්න කැමතියි මේ රජයේ ආයතනයක් ආණ්ඩුව යටතේ විධායකය වග කියන ආයතනයක පුවත්පත් දෙකක් මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කුඩුකාරයෝ රකින්නේ නැහැ. අපි එලිපිටම කියලා තියෙනවා විනිවිද භාවෙන් යුක් අධිකරණ ක්‍රමවේදයක් තුල මේ රටේ කුඩු ජාවාරමේ නියැලෙන අයට මරණීය දඬුවම් ලබා දෙන්න ඕනේ කියන ප්‍රතිපත්තිය තමයි අපි සිටින්නේ. ඉතින් මම යෝජනා කරනවා ගරු කතානායකතුමාට විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට මේ කතරුරු දෙන්න කැනවලා අහගන්නට ඕන කවුද මේ ව්‍යවස්ථාදායක සභාව රකින්න කුඩ්ඩු කවුද කියලා. එහෙම ඒ අය අපි රකින්නෝ නම් කුඩ්ඩොන්ව ඒ අය ඉදිරිපත් කරන්නට ඕන. ඒ චෝදනාව මං යෝජනා කරනවා මනෝ ජබේදීර දිනමෙල කතරුතුමයි, ජයන්ත ශ්‍රී නිස්සංක ඩේලි නිවුස් කතරුතුමයි කැනවලා අහන්න ව්‍යවස්ථාදායක සභාව රකින්න කුඩ්ඩු කවුද කියලා. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි මේ ව්‍යවස්ථාදායක සභාව කාගේවත් සුරතලුන් හෝ සුරතලියන් පත් කරන්නට සූදානම් නැහැ. සුරතලුන්ගේ සහ සුරතලියන්ගේ ගජමිතුරන්ව IGP කරන්න සූදානම් නැහැ. කුඩ්ඩොන්ව රකින්න සූදානම් නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ව රකින්න සූදානම් නැහැ. පත් කරන්න සූදානමුත් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා ස්ථිරපත් වීමක් කරන්න පොලිස්පතිවරයාගේ. මොකද අපි එතුමාගේ ඉල්ලීම පරිදි දෙවතාවක් මාස 3ව 2ක් එක්ස්ටෙන්ෂන්ස් ලබා දුන්නා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිතුමා දැනගන්නට ඕන මේ අගමැතිතුමා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක අගමැතිතුමා මේක මේ රබර් ස්ටැම්පින් බොඩි එකක් නෙමෙයි. මේ එලේන නංවලට මේ එහෙමයි ස්වාමීනි, එහෙමයි ශ්‍රීමතාලනි කියලා යස් යස් කියන මේක මේ UNP ගේ වර්කින් කමිටි එක නෙමෙයි. ඒක හොයන බලක තියාගන්න. ඒ නිසා පැහැදිලිවම මම මේ අවස්ථාවේ කියනවා මේ කරලා තියෙන්නේ කතානායකතුමාටත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමා පත් කරපු නිමල් සිරිපාල සිල්වා මැතිතුමාටත් පොහොට්ටුවේ මහලේකම්ටත් මටත් කබීර් හෂීම් මැතිතුමාටත් සිවිල් නියෝජිතින් තුන්දෙනාටත් බරපතල චෝදනාවක් අපි කුඩ්ඩො රකින්නමයි කියලා. එහෙම පුළුවන් රජයේ පත්තර විධායකයේ යටතේ තියෙන පත්තර රජයේ ආයතනයක් මේවට ෆන්ඩමෙන්ටල් රයිට්ස් උද්දන්න පුළුවන්. බලාගෙන ඉන්න කතරුරු දෙන්න අපි ඕගොල්ලෝ වරප්‍රසාද කමිටු වලට ගේන්නේ නැහැ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පැහැදිලිවම ගන්නවා නීතිමය ක්‍රියාමාර්ග. මොකද අපි ඉන්නේ කුඩ්ඩො රකින්න නෙවෙයි. ඒ නිසා කරුණාකරලා පණිවිඩයක් එවන්න ජනාධිපතිතුමාට. මේ එක් එක්කෙනාට ඕන සුරතලියන්පත් කරන්න, සුරතලුන්පත් කරන්න ව්‍යවස්ථාදායකයෝ සූදානම් නැහැ. ඒ පැහැදිලි පණිවිඩය ලබා දෙනවා. ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි වරප්‍රසාද ප්‍රශ්නේ මම ඔබතුමාට කියන්න කැමතියි. ගරු කතානායකතුමනි, බොහොම වගකීමෙන් මම ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මීට දින දෙකකට පෙර. ගරු ඇමතිතුමා ඉල්ලීමක් කරා පසුව උත්තර දෙන්නම් කියලා. ඉතින් පසුව උත්තර දෙන්නම් කිව්වහම අපි ඒ ඇමතිතුමාට ගෞරවයක් හැටියට ඒ තොරතුරු ඒකරාශී කරලා ඒ උත්තර දෙන්න අවස්ථාව දෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? විදුලි බිල වැඩි කිරීම පිළිබඳව, අනීතිකව විදුලි බිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය. ගරු කථානායකතුමනි, ඔබතුමා දැනගන්නට ඕන බිලියන 36ක පාඩුවක් මගහරවා ගන්නට 122කින් විදුලි බිල වැඩි කරනවායි කියන පදනම මත මහජනතාවගෙන් මහජන උපදේශනයකුත් කලවල තියෙනවා. හැබැයි ගරු කථානායකතුමනි, එක පාරටම විදුලි බිල වැඩි කිරීම 122 නෙවෙයි 118යි කියලා කිසිම දත්තයක් නොමැතිව 118කින්වත් විදුලිය වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි තර්ක කරනවා, ඇත්ත වශයෙන්ම විදුලි බිල වැඩි කරන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද මේ පවතින මිලටම විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා. ඒ විතරක් නෙවෙයි, නීති අවලංගු කරලා දෙපාරයි විදුලි බිල වැඩි කරන්න පුළුවන්. දැන් ඒ අය හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියන ඒ විශේෂ පරිච්ඡේදය උපයෝගී කරගෙන PUCSL එක අනීතිකව එයාගේ පනත උල්ලංඝනය කරමින් බොහොම වැරදි ක්‍රියාවක් ක්‍රියාත්මක කරන අද දවසේ කාර්ය සටහන් බැලුවොත් විදුලි බල ඇමතිවරයා උත්තර දෙන්න ඇවිල්ලා නැහැ. ඇයි? දැන් විදුලි බල වැඩි කරන්නට තීන්දුව අරගෙන ඉවරයි. මං කියන්න කැමති මගේ අපේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙලා තිබෙනවා. මෙහෙම වැරදි වැඩ කරන්න එපා. මම ඔබතුමාට නියෝගයක් දෙන්නේ කියනවා PUCSL එකට මෙහෙම වැරදි විදිහට විදුලි බිල වැඩි කරන්නට කටයුතු කරන්න එපයි කියලා. මගේ තුන්වෙනි කාරණාව ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමති ඊයේ විවාදෙදී අපි මතු කරා උසස් අධ්‍යාපනයට එල්ල වෙලා තිබෙන මරු පහර ශිෂ්‍යෝ ගන්න ප්‍රමාණය වැඩි කරලා ප්‍රතිපාදන කපලා ආචාර්යවරු මහාචාර්යවරු කතිකාචාර්යවරු රට අතහැරලා යනවා. ඒ වගේ තත්ත්වයක් තුළ ශිෂ්‍යන්ට ලොකු පීඩනයක් තියෙනවා. ඇත්තටම ශිෂ්‍යන්ට වේතුන කන්න හැකියාවක් නැහැ මේ විශ්වවිද්‍යාලවල. මාව හම්බෙන්න ආවා විශ්වවිද්‍යාල දෙකකින්. සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය වෙන්නේ නැහැ දේශපාලඥයෝ හම්බෙන්න. ඒ අයට තියෙන ලොකු අවිශ්වාසයක්. නමුත් අපිට ඇවිල්ලා ඒ දුක් ගැනවිල්ල කිව්වා. උපකරණ නැහැ, භෞතික සම්පත් නැහැ, මානව සම්පත් නැහැ. ඉතින් මේවා කේන්ද්‍ර කරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ අය උද්ඝෝෂණයක් කරා. මොකද වුනේ? ඒ අයට ඉතාමත්ම ම්ලේච්ඡ ආකාරයෙන් ආරක්ෂක අංශ පොලිසිය ප්‍රහාර එල්ල කරා. ඉතාමත්ම නින්දිත ආකාරයට. ඒ විතරක් නෙමෙයි, මම මේ අවස්ථාවේ සභාගත කරනවා මේ වැදගත් ලිපියක්. කවුද මේ ලිපිය යවන්නේ? ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ටාසය ජය මහත්තයා. කාටද එයා යවන්නේ? එයා යවනවා ලිපියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට. එයා කියනවා මේ විරෝධතාවයක් එනවා, මේක නීති විරෝධී විරෝධතාවයක් බවට පත්වනොත් අවශ්‍ය බලය යොදවලා විසුරුව හරිනවා. කාටද මේ ලියන්නේ? මේ ලියන්නේ රෝහල් වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට. ඒ කියන්නේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ පොලිස්පතිවරයා, මේ SSPලා වේලාසනින්ම සෞඛ්‍ය අංශ වලට කියනවා අපි මැර පහර එල්ල කරන්න යනවායි කියලා. දැන් මේ මැර ප්‍රහාරය එල්ල කරන්නට ලෑස්ති වෙලා තියෙන්නේ මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. මම මේවා හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. මේ ශිෂ්‍ය ශිෂ්‍යාව මහපාරට බහින්නේ ගරු කථානායකතුමනි ඔබතුමා අවබෝධ කරගන්න, ශිෂ්‍යින්ට පහසුකම් නැහැ, නේවාසික පහසුකම් නැහැ, උපකරණ නැහැ, භෞතික සම්පත් නැහැ, මානව සම්පත් නැහැ. මහාචාර්යවරු ආචාර්යවරු කතිකාචාර්යවරු රට අතහැරලා ගිහිල්ලා ඒව ගැන තමන්ට මහපාරට ඇවිල්ලා භාෂණයේ නිදහසක් නැද්ද? ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ වගේ මර්ධනකාරී ක්‍රියාවන් වලින් වැළකී සිටින්නේ කියලා පොලිසියට උපදෙස් ලබා දෙන්න. හතරවෙනි සහ අවසාන කාරණාව ගරු කථානායකතුමනි, බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම ගැන. මම ඊයේ දවසේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් එතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමාගෙත් කරුණු ඉදිරිපත් කිරීමෙන් පස්සේ මම ගෙන්නගත්ත උපදේශක කාරක සභාවේ කාර්යසටහන. මේ උපදේශක කාරක සභාවේ කාර්යසටහනවල මොනම අවස්ථාවකදීවත් සමගි ජන බලවේගයේවත් සමගි ජන සන්ධානයේවත් කිසිම කෙනෙක් මැතිවරණයේ කල් දමන්නට, මැතිවරණය නතර කරන්නට, මැතිවරණය කැන්සල් කරන්නට, නාම යෝජනා කැන්සල් කරන්නට කිසිම අවස්ථාවක ප්‍රකාශ කළා නැහැ. ඇත්ත වශයෙන්ම මම කනගාටුයි ඔබතුමාගේ රාජ්‍යමත්තුමා ඇත්ත වශයෙන්ම මේ മന്ത്രി වුණාතුරෙන් මගේ යම් ගරුත්වයක් තිබුණු මිනිස්සෙක්. හැබැයි එයා ඇවිල්ලා අයියේ මේ උත්තරීතර සභාවට බොරු කිව්වා. අලවතුල මහත්තයා හිටියයි කිව්වා. ඒක කිව්ව අවස්ථාවේ මේ සියලුම කාර්යසටහන් මම සභාගත කරනවා, හෑන්ඩ්සට් ගත කරනවා විතරක් නෙවෙයි, මේ රටේ හැම මාධ්‍යයකටම මම යවනවා. මේක මේ නන්ටික ඔක්කොම යවනවා. ගරු කතානායකතුමනි, මේකේ සහභාගී වෙන සියලු දෙනාගේ ලයිස්තුව කියලා ඒ එක් එක්කෙනා ඉදිරිපත් කරපු යෝජනා ටික කියෙව්වේ නැහැ. මේ හැමෝම ගොනාටන්නන්න මේ හදන්නේ. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ මෝඩය කොට්ටාසයක් කියලා. මේ අය පැහැදිලිවම ඒගේ හිතේ තියෙන මැතිවරණ කල්දැමීමේ අභිප්‍රාය උපදේශක කාර්ක සභාවට වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණු මන්ත්‍රීවරුන්ගේ නංගමුත් එකතු කරලා මගේ නමත් ඒක අසල දාලා තියෙනවා. මගේ නමත් ඒක අසල දාලා තියෙනවා. ගරු කතානායකතුමනි, මම මොනවටද මේකට ගියේ? මම ගියේ දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව වැඩි කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සීමා නිර්ණය කර ඇති ආකාරය මගින් ජනතාවට සිදුවෙන අපහසුතා ගැන කතා කරා. ග්‍රාම සේවා වසම් තීරණය නිර්ණායක ග්‍රාම සේවා වසම් නිර්ණායක පිළිබඳව කතා කරා. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම තුළ රාජ්‍ය නිලධාරීන්ට සිදු වූ අපහසුතාවය ගැන කතා කරා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිර්මාණය කරන සම්පත් පැතිකඩ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්නයි කියලා කතා කරා. රාජ්‍ය නිලධාරීන් සඳහා ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය ප්‍රගුණ කිරීම සඳහා විධිමත් පුහුණු වැඩසටහනක් කරන්නයි කියලා යෝජනා කරා. 2020 උපාධිධාරී අභ්‍යාසලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලද උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන්නේ කියලා යෝජනා කරා. ඔන්න මම කරපු යෝජනා. ඊ ඇවිල්ලා රාජ්‍ය මැතිවරයා සම්පූර්ණ අසත්‍යයක්, ඉතාමත්ම පහත් ලෙස, නිින්දා සහගත ලෙස බොරුවට කොළල ඇලි ටිකක් වනලා ලොකු ටොම්පචයක් ක්‍රියාත්මක කරා. මං කියනවා ගරු අග්‍රාමාත්‍යතුමාට, අඩුම ගානේ රාජ්‍ය මැතිවරයාව දැනුවත් කරන්න මේ වගේ බොරු කියන්න තියෙන්න. ඔබතුමා ඇත්ත වශයෙන්ම මන් දන්නේ පරිණතයි කියලා කියනවා, වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු පුද්ගලෙක්. මේ අයට වැරදි දේවල් උගන්වන්න එපා, වැරදි දේවල් උගන්වන්න එපා. මම මේ සියලුම වාර්තා හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ජේසී අලවතුල මන්ත්‍රීතුමා කිසිම දවසක කිසිම මොහොතක මේ මැතිවරණ කල් දමන්නේ කියලා යෝජනා කළත් නැහැ, කතා කළත් නැහැ. එතුමා ඒ වෙලාවේ ඇවිල්ලත් නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති, මේ විශේෂිත වූ අවස්ථාවේ මම ඒ සභාවේ ඉදිරිපත් කරපු යෝජනාවල වීඩියෝ පටයක් තියෙනවා. ඒ වීඩියෝ පටේ රිලීස් කරන්න පුළුවන් ඔබතුමාටයි. ඔබතුමා හොඳ ගුණධර්ම සාරධර්ම අනුගමනය කරන අගමැතිවරෙක් නම් කරුණාකර ඒක නිකුත් කරන්න. මොකද මම යම් කිසි දෙයක් කියලා මං ආපස්සට අඩියක් ගන්නෙ නැහැ. ඒ නිසා මේ වැරද්ද නිවැරදි කරන්න මේ සියලුම දේවල් හැන්සත්ගත කරනවා, සභාගත කරනවා, මේ රටේ ජනමාධ්‍ය සියල්ලකටම බෙදා
හරිනවා. හරි, ඔව්. අලවතුල මැතිතුමා,
ගරු කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේම ඊයේ දිනේ මම පාර්ලිමේන්තුවේ නොහිටපු අවස්ථාවක රාජ්‍ය මැතිතුමා ප්‍රකාශ කළා තියෙනවා මේ මැතිවරණ කල් දමන යෝජනාවකට මම ඒ අවස්ථාවේ එතන සහභාගී වුණා කියලා. ගරු කතානායකතුමනි, ඒක සම්පූර්ණ අසත්‍යයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ, අපි සාකච්ඡා කරා මේ පාලප්පාලන මැතිවරණය සම්බන්ධ මේ කාර්ක සභාවේ නොවුනත් ඊට පෙර කාර්ක සභාව සාකච්ඡා කරා. මේ පළාත්පාලන මැතිවරණේ නිසා රාජ්‍ය සේවකයෝ ඉල්ලලා ඉන්න අයට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් ඒවා සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්න කියලා අපි සාකච්ඡා කරේ. ඒ ඇරෙන්න මැතිවරණ කල් දාන්න කොයිම අවස්ථාවකවත් අපි සාකච්ඡා කළා නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී
ගරු කතානායකතුමනි, මම ඔබතුමාට දැනුම් දෙන්න කැමති, පසුගිය අවුරුදු කීපය තුළ පොලිස් බාරේ හිටපු 15 දෙනෙක් මරලා තියෙනවා, ජීවිත ගැති කරලා තියෙනවා. 15 people. මේක හිනා වෙන දෙයක් නෙවෙයි. පොලිස් බාරේ ඉන්නකොට 15 දෙනෙක් ජීවිත නැති වෙලා තියෙනවා. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඒ වගේම යුරෝපියන් හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ මේක දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ පොලිසිය ගැට විශාල කලකිරීමක් තියෙනවා, මේ රටේ විතරක් නෙවෙයි. 15 people have died while in police custody. මේක මේ සත්වෝදෙන කාරණාවක් නෙමෙයි, මේ සමහරකට ඕගොල්ලන්ට සත්වෝදෙන කාරණාවක් වෙන්න ඇති. අපිට මේක ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක්.
කොමිසුදි, ඔව්. චන්දිමීරක්කොඩි මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, මේ කාරණය, මේ චන්ද කල් දැමීම සම්බන්ධව එදා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශ උපදේශකාරක සභාවේදී මමත් කතා එකඟ වුණා කියලා අපේ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමා කියලා තිනවා. ඒක තනුක එතුමා වක්කුඹුරනේ වක් පිහිය මං අපි හිතුවේ මිත්‍රයෙක් කියලා. මේ රජය නාම යෝජනා කැඳවලා රටේ මිනිසුන්ගේ විශාල මුදලක් විනාශ කළා. දැන් අකුල ගන්න හදනකොට ඒක අපේ පිටින් යවන්න හදනවා. මම එදා පැහැදිලිව අගමැතිතුමා හිටියා. මම පැහැදිලිව කිව්වේ මේ සංශෝධන ගෙනල්ලා අර පළාත් සභාවට කරපු දේ කරන්න එපා. සදහටම පළාත් පාලන මැතිවරණයත් නැති කරන්න කටයුතු කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලුවා. මම ඒක කරන එක්කෙනා ගැනත් එදා කිව්වා. ඒක මම හිතන්නේ මෙතන කියන්න ඕනේ නැහැ. කවුරුත් දන්නවා ඒක කරේ කවුද කියලා. දැන් මේ ඉතුරු මැතිවරණත් නැති කරන්න හදන්නේ කවුද කියන එකත් දන්නවා. ඒකින්ද කරුණා කළා මේ සටහන් ටික මංගාවක් තියෙනවා. මමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. කිසිඳු තැනක අපි ඡන්ද කල් දාන්න කියලා යෝජනා කළත් නැහැ. ඒවට එකඟ වෙලත් නැහැ. ඔබතුමා කියවන්න මේ ඒකද කරුණා කළා මේ වගේ වැඩ කරන්න එපා.
ඔව් කැමරා සම්පත් මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා මම මේ අපේ ජ්‍යෙෂ්ඨ කිරියල්ල මේ හිටපු ඇමතිතුමා කියපු කතාව කිරියල්ල ඇමතිතුමා මේ වෙනකොට පොලිසියට දකුණු පළාතේ පොලිසිය අයට විමර්ශනය කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා ඉන්නවා. පොලිසිය IP කෙනෙක් මරලා තිනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ස්ථාන මාරුවේ මිල්ලනවා. දකුණේ ඉන්න බෑ, විමර්ශන කරන්න බෑ, පරීක්ෂණ වලට මුහුණ දෙන්න බෑ කියලා. මොකද හේතුව ඒගොල්ලොන්ගේ ජීවිතවල ලොකු හානියක් වෙලා තිනවා. ඩුබායි වල ඉඳන් කෝල් එන්නේ, ඩුබායි වල ඉඳන් එනවා. ඉතින් ඒ නිසා මේ පාතාලය ගැන අපිටත් ඔබටත් මටත් නෙමෙයි මේ රටේ නෑ නෑ ඒ පිලිපීනයට ගිහිල්ලා බලන්න. පිලිපීනයේ හිටපු ජනාධිපතිතුමා පාතාලයට කරපු දේ අද පිලිපීනයේ හැදිලා තියෙන්නේ. පිලිපීනයේ අද මේ තත්ත්වෙට තියෙන්නේ ඒ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව නිසා. අපි මේ පාතාලය වෙනුවෙන් පෙනී හිටින එක නෙමෙයි. පොලිසිය අද විමර්ශන එකක්වත් කරන්න බැරි තත්ත්වෙට දකුණු පළාතේ ප්‍රශ්නයක් මේක ලොකු නිසා ඒ වෙනුවෙන් අපි කල්පනා කරන දෙපැත්තම දෙපැත්ත කතා කරන්න ඕන. මරනවා වෙපන් ගෙනේලා දෙක තුන ගෙනේලා ගහන්නේ T5 වලින්. දකුණේ පුදුම භීෂණයක් තියෙන්නේ. ඒ ගැන වැඩි කතා කරන්න එපා අපි. මොකද රංජන් විජේරත්න මහත්තයයි ප්‍රේමදාස මහත්තයයි අද හිටියේ නැතුවට ඒ කාලේ කර ඒ භීෂණෙන් බේරගත්තේ ඉඳ තමයි රටක් අදත් මේ වෙනුවෙන් තියෙන්නේ. අපි ඒක කියන ඕන දැනක.
හරි, බොහොම ස්තුතියි අමතුමා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පනත් කිටුම් පත් පිළිගැන්වීම. ඔව්. විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමා, මම අර මතු කරපු ප්‍රශ්නය දිනමින කතෘ මනෝ ජබේදීර, ඩේලි නිවුස් කතෘ ජයන්ත ශ්‍රී නිස්සංක, ඔබතුමාටත් අගමැතිතුමාටත් සාගර කාර්යවසම් පොහොට්ටුවේ මහලේකන්තුමාටත් නිමල් සිරිපාල සිල්ව මැතිතුමාටත් මටත් කබීර් හෂිම් මැතිතුමාටත් අපේ සිවිල් නියෝජිත කණ්ඩායමේ තුන්දෙනාටත් මේ එල්ල කරපු කාරණාව, ඒ කියන්නේ අපි තුන්වෙනි වතාවට IGP එක එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැත්තේ කුඩු කාර්යයක් රකින්න කියලා. පැහැදිලිවම වගකීම ඔබතුමා බාර ගන්න ඕන. ඒ අයව ගෙන්නලා අහන්න ඕන කවුද කුඩු කාර්යය? කවුද ඒ කුඩු කාර්යය? එතකොට ඒක තවත් එකක් තියෙනවා. එතකොට අපි ප්‍රතික්ෂේප කරාම ගරු කතානායකතුමනි, අපි කරන්නේ අනුමැතියක් ලබා දෙනවද නැද්ද කියන එක. පත්කිරීම් බලධාරියා ජනාධිපති එදන මනෝජ අබේදීරයි ජයන්ත ශ්‍රී නිස්සංකයි කියනවා මේක අනුමත කරේ නැත්තම් ජනාධිපති පත් කරන්න කුඩු කාර්යයක් කියලා. ඒකයි මේ කියන්නේ. ඒතර අපිට දැනගන්න ඕන මනෝජ අබේදීරයි ජයන්ත ශ්‍රී නිස්සංකයි කවුද මේ ජනාධිපතිවත් ඈනගෙන අපිවත් ඈනගෙන කවුද මේ කුඩු කාර්යය? අපිට දැනගන්න ඕන. කරුණාකරලා ඒක පිළිබඳ පරීක්ෂණයක් කරන්න.
පනත් කෙටුම් පත් පිළිගැන්වීම
ප්‍රධානතුමනි. ගරු කතානායකතුමනි, මම සවන් දුන්නේ මම වේලාව ගන්න උත්සාහ දරන්නේ. විරුද්ධ පක්ෂේ නායකතුමා කරුණු ගණනාවක් කතා කරා. එය ඊයේ දිනෙත් ඔබතුමා මූලාසෙන්නකොට නගපු කාරණාවක්. ඒකට පිළිතුරු දුන්නා. ඉතින් යලි යලි එතුමා නගන කාරණාව අද දෙකට විවස්ථාදායක සභාව රැස් වෙනවා. ඔබතුමාත් මමත් එතුමාත් දන්නවා අපි විවස්ථාදායක සභාවේ කටයුතු කරන ආකාරය. අපි කාටවත් ඕන විදියට කිසිම පත්වීමක් කරලා නැහැ. ඊයේත් මම මේ ප්‍රකාශ කරා වැරදි විදියට කරලා නැහැ. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එකඟතාවයකට පැමිණ තිබුණා විවස්ථාදායක සභාව තුළ මේ ගැන සාකච්ඡා කරනවා කියලා හෝ මතුවෙන සෑම ප්‍රශ්නයක් නිසා මේක රටේ රැස්වීම තියා යන්න ඕන නම් ඉතින් අපි ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍යභාවයක් අවශ්‍ය නැහැ. අපේ අධිකරණ ඇමතුමත් ඔබතුමත් අපි ඉදිරියට ඇවිල්ලා එතුමාගේ චේතනා මොකක්ද කියලා පැහැදිලි කරා. ඒ අනුව එතුමා ප්‍රකාශයක් කරා. නමුත් මේක වැරදි විදිහට අර්ථ නිරූපණය කරමින් අපි මේ සභාව නොමග යවන්න එපා කියලා මම කියනවා. සාගරකාරිය වශයෙන් මැතිතුමා මෙතන නැතුණත් මම දන්නවා එතුමා ලිපියක් ලිව්වා. මේ අද නැගිටලා කතා කරන මන්ත්‍රීතුමාලා කියව කාරණා මම මගේ රාජ්‍යමත්තුමාට කතා කරලා ඒ කරුණු පැහැදිලිව යලි එතුමාලට පෙන්වලා දෙන්න. එතකන් මේ ඉදිරිපත් කරපු කරුණු අපි ප්‍රතික්ෂේප කරනවා. සඳේම වීරක්කොඩි මන්ත්‍රීතුමාට ලිපියක් යවලා අහලා තියෙනවා. ඔබ සාමාජිකත්වය දරන්නේ කුමන පක්ෂයකද කියලා. සාගරකාරිය වශයෙන් මැතුමා පෝට්ටුවේ ලේකම්වරයා හැටියට මැතිවරණයට ඉදිරිපත් වීමේ නාම යෝජනා දෙනකොට යම් කිසි ගිවිසුමකට පැමිණ තිබුණ නිසා ඒ මගින් පත්වෙන මන්ත්‍රීවරුණට ඒ ලිපිය යැවීමේදී සංධික විවරක්කොඩි මන්ත්‍රීතුමාට ලිපිය යවලා තියෙනවා. දැන් ඔබතුමාගේ මහන්න අහන්න කැමති මම කියන්න කැමති නෑ කොහොමද ඒකට උත්තරේ දුන්නේ කියලා. ඒක කියන්න.
අධිකරණ ඇමතුමා.
ගරු කතානායකතුමනි, ජාතික ජල ශාස්ත්‍රීය
ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා උත්තර දෙන්න නැගිටියේ නෑනේ.
ජාතික ජල ශාස්ත්‍රීය 1974 මුහුදේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ
අවස්ථාව ඔබතුමා පාවිච්චි කරන්නේ නෑ.
ආත්‍යන්තර සම්මුතිය යටතේ
පාවිච්චි කරේ නෑ අවස්ථාව.
ශ්‍රී ලංකාවේ යම්
අධිකරණ ඇමතුම
නිශ්චිත බැඳියාවක්
අලසන් කළ
දෙරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය පිහිටවීම ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවරුන්
නායක සිටුවම ඇති
නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඊට ආනුෂාංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. දෙවනුව දූෂණ විරෝධී සංශෝධන
ජාතික ජල ශාස්ත්‍රීය 1974 මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ යම් නිශ්චිත බැඳියාවන් බලාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවනිවර කියමු කවදාද?
එත දිනේ.
යෝජනාංක දෙක
ඉදිරිපත් කරනවා. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනවා.
දූෂණ විරෝධී සංශෝධන 20/23 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත්කි.
දෙවනි වර කියමු කවදාද? සභානායකතුමා පාර්ලිමේන්තුවේ ඊළඟ අංක 3
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමනි, කරු කතානායකතුමනි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා
සභාව එකඟද?
ආයි
සභානායකතුමා ඊළඟ යෝජනාව අංක 4
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමනි
ඔබින්ද
සභාව එකඟද? ඉවර කරන්න ගියෙත් ඕක වුණා.
ඉන්න කොමේටික ඉවර කරන්න. නාය පන්ති විෂයංක එක දැන් කතා කරන්න. ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාද ඔබතුමා?
ඉදිරිපත් කරනවා.
හරි. සභාව එකඟද?
හයි.
සභාව එකඟද?
අංක
2. අංක 4. අංක 2.
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමා.
සභාව එකඟද?
හයි.
අංක 3.
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමා.
සභාව එකඟද?
හයි.
හරි. දැන් චන්දන වීරක්කොඩි මන්ත්‍රීතුමා කියන්න කතා කරන්න.
අර මේ මන් දන්නේ මහජන එක්සත් පෙරමුණේ නායකතුමා අර ලියුම ගැන කොහොමද දැනගත්තේ කියලා ඉස්සෙල්ලම එතුමා මහජන එක්සත් පෙරමුණේ නායකතුමා මගෙන් අහලා තිබුණා යම් කිසි පැහැදිලි කිරීමක්. මම ඉතින් කියා සිටියා මට ඇහුම්කන් දීමට විධිමත් අවස්ථාවක් ලබා දීලා ඒ කාරණේ පිළිබඳ සාකච්ඡා කරන්න කටයුතු කරන්න කියලා. විධිමත් අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න විවස්ථානුකූලව. මට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ අර ඉන්ටර්නල් කමියුනිකේෂන් එක අභ්‍යන්තර ලේකන මහජන එක්සත් පෙරමුණ හරහා මාධ්‍යයට යන්නේ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියන එක.
හරි, බොහොම ස්තුතියි. කල්තැබීමේ යෝජනාව සභානායකතුමා, සභාව කල්තැබීමේ යෝජනාව.
අර කතානායකතුමනි, පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 7 වෙනි දින අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල්තැබීමේ යෝජනාව.
කල්තැබීමේ යෝජනාව උදේ ගම්මන් පිළමැත්තුමා.
අර කතානායකතුමනි, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී තිබෙන යුද ගැටුම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හේඳ දෙපාර්ශ්වයටම සහාය පළ කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වීමෙන් ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති හේඳ දැනටමත් මෙම යුද ගැටුම හේතුවෙන් දහස් ගණනක් මියගොස් දසදහස් ගණනක් තුවාල වී ලක්ෂ ගණනක් අහිංසක ජනතාව අවතැන් වී ඇති හේඳ ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග රැකියාවල නිරත වන හේඳ කඳ තෙල් ගෑස් සහ ගල් අඟුරු ඇතුළු ඉන්ධන මිල ඉහළ යෑම ශ්‍රී ලංකා ආර්ථිකයේ පුනර්ජීවනයට අහිතකර ලෙස බලපාන හේඳ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ඇතිවන ලෝක ආර්ථිකයේ සංකෝචනය අපනයන සංචාරක විදේශ ආයෝජන සහ විදේශ රැකියාන ක්ෂේත්‍රයන්ට අහිතකර ලෙස බලපාන හේඳ කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමටත් සාමකාමී විසඳුමක් සඳහා ෂණිකව මැදිහත් වන ලෙසත් මෙම සභාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නීය. ගරු කතානායකතුමනි, පලස්ත්‍රීන ඊශ්‍රායල ගැටුම කිව් පමණින් අපේ මතකයට නැගෙන්නේ මිනී කඳු මැදින් ලේ ගංගාවන් ගලන ගාසා තීරය, කුසට ආහාරක් වෙනුවට ජලබිඳක් යදින අහිංසක පුංචි දරුවන්, කුසට ආහාර වෙනුවට බෝම්බ වෙඩි උණ්ඩ ලබන ඒ අහිංසක ජනතාව, ඒ වගේම ගාසා තීරය මේ අමුසෝනක් බවට පරිවර්තනය වීමේ කතාව වසර 4000කට ආසන්න කාලයක් පරණයි. ඕනෑම ප්‍රශ්නයකට හේතුව හඳුනගන්නේ නැතුව අපිට විසඳුම කතා කරන්න බෑ. දුකින් මිදීමේ මාර්ගය පාදා ගන්න නම් දුකට හේතුව හොයාගෙන ඉන්න වෙනවා. ඒ නිසා මේ ගැටලුවේ ඉතිහාසය පිළිබඳ අපි මුලින්ම කෙටියෙන් හොයලා බලමු. ගරු කතානායකතුමනි, යුදෙව්වන්ගේ මූලාශ්‍ර අනුව මීට වසර 4000කට විතර කලින් ඊශ්‍රායලයේ පිහිටා තිබුණේ ඔය අද පලස්තීනය ඊශ්‍රායලයේ පිහිටා තිබෙන භූමියේ. මීට වසර 2700කට කලින් ඇසිරියානු අධිරාජ්‍යය ඊශ්‍රායලය ආක්‍රමණය කරලා තමන්ගේ අධිරාජ්‍යයට ඇඳගෙන ඊශ්‍රායලයේ හිටිය යුදෙව්වන්ව ඊශ්‍රායලෙන් බලහත්කාරයෙන් පිටමං කරනවා. ඊට පස්සේ බැබිලෝනියානු අධිරාජ්‍යය දකුණු ඊශ්‍රායල රාජ්‍යය, ඒ කියන්නේ යුදා රාජ්‍යයත් මේ වගේම ආක්‍රමණය කළා ඊශ්‍රායලවරුන් ඊශ්‍රායලෙන් පිට කරනවා. මේ යුදෙව්වන් යුරෝපයේ පුරාම විසිරලා යනවා. ගරු කතානායකතුමනි, යුදෙව්වන් ව්‍යාපාරවලට සටන් කරන්න වගේම ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. පෞගේ සියවසේ බිහි වෙච්ච සුපිරිම මොලේ කියන ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ වගේම මේ සියවසේ හොඳම ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න මාක් සකබර්ග් පවා යුදෙව් ජාතිකයන්. මේ අය තමන් ජීවත් වෙන රටවල්වල ව්‍යාපාර ක්ෂේත්‍රයේ, පරිපාලන ක්ෂේත්‍රයේ, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් වගේ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රබලයන් බවට පත් වෙලා සෑම රටකම වගේ මේ අය මහජාතියේ ඉරිසියාවට වෛරයට පාත්‍ර වන මට්ටමට බැබලෙන්න ගත්තා. එනිසා ගරු කතානායකතුමනි, විලියම් ෂේක්ස්පියර්ගේ වැනිසියේ වෙළෙන්දා කතාවේන යුදෙව් ජාතික අර මස් රාත්තලම ඉල්ලන ශෛලොග්ගේ කතාවෙන් පෙන්නුම් කරන්නේ එදා යුදෙව්වන් කෙරේ යුරෝපීය ජාතිවල තිබෙන වෛරය. මේ ප්‍රතිඵලයක් විදියට හැමදාමත් පීඩා විඳින්න බෑ. නැවත අපි ඊශ්‍රායලයේ මුල්බිම සොයාගෙන ගිහිල්ලා ඊශ්‍රායල රාජ්‍යයේ පිහිටිය යුතුයි කියලා 19 සියවසේදී තියඩර් හර්සල්ගේ නායකත්වයෙන් සයොන්වාදී සංවිධානය, සයොනිස් මූවමන්ට් එක පටන් ගන්නවා. මේ සංවිධානයට පිළිගැනීමක් ලැබෙන්නේ, අවධානයක් ලැබෙන්නේ 1917දී. එංගලන්තයේ හිටපු විදේශ ලේකම් නැත්නම් විදේශ ඇමතිවරයා ආතර් බෙල්ෆර් ලිපියක් කැවමින් යුදෙව් ප්‍රජාවේ නායකයෙක් වෙන ක්‍රොස්වෝල් සාමිට අපි ලෑස්ති ඔබට ඊශ්‍රායලයේ පිහිටුව ගන්න උදව් කරන්න අපි පලස්තීනයේ දැන් ඇති ඔටෝමා නදි රාජ්‍යයත් එක්ක යුද්ධක පැටලලා ඉන්නේ. අපට සල්ලි වලින් සටන් කරුවන්ගෙන් යුදෙව්වන් උදව් කරනවා නම් අපි ලෑස්ති ඊශ්‍රායලයට උබාරගෙන ගිහින් පදිංචි කරන්න. පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙද්දි පලස්තීනය ප්‍රංශයට සහ එංගලන්තයට අයිති වෙනවා. දුන් පොරොන්දු ඉටු කරලා 1920 ඉඳන් බ්‍රිතාන්‍ය මැදිහත් වෙලා එක්සත් රාජධානිය මැදිහත් වෙලා අන්න යුරෝපයේ පුරා ඉන්න යුදෙව්වන් ගෙනල්ලා පලස්තීනයේ පදිංචි කරන්න පටන් ගන්නවා. අරාබි ජාතිකයන් කැමති වෙන්නේ නැහැ තමන්ගේ මව්බිමට වෙන කට්ටියක් කියලා පදිංචි වෙනවට. මේ දෙගොල්ල අතර දරුණු ගැටුම් ඇති වෙනවා. අවසානයේදී ඒ කාලේ තිබ්බ ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතික සංවිධාන තිබ්බේ නැහැ ගරු කතානායකතුමනි. ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙලා මේ පලස්තීනයේ දෙකට බෙදලා ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ කියලා මුස්ලිම් අයගේ රටත් යුදෙව්වන්ගේ රටත් වශයෙන් රටවල් දෙකක් බිහි කරන්න යෝජනා වෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් දෙවන ලෝක යුද සමයේ හිට්ලර් විසින් යුරෝපයේ හිටිය ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ගෑස් කාමරවලට ගිහලා මරා දාලා සිර කඳුරවල හිර කරාම ලෝකයේ දැවැන්ත අනුකම්පාවක් ඇති වෙනවා. ජීවිත බේරගන්න යුදෙව්වෝ නැව්වල නැගලා ඇමරිකාවට යන්න ගන්නවා. ඇමරිකාව බැලුවා මේ අලුත් හිසරදයක් එන්නේ. ඒ නිසා ඇමරිකාව යුදෙව්වන් එන එක නතර කරාම ඒ නැව් පිටින් ආයේ ඊශ්‍රායලයට හරවන්න ගත්තා. පලස්තීනයට හරවන්න ගත්තා. මේ ප්‍රතිඵලය තමයි ගරු කතානායකතුමනි, දැන් ඊශ්‍රායල භූමියේ එදා පලස්තීන භූමියේ හරි හරියට දැන් යුදෙව්වොත් ඉන්නවා, අරාබි ජාතිකයොත් ඉන්නවා, මේ අය මරා ගන්නවා. ඒ නිසා අවසානයේ එංගලන්තයේ එක්සත් ජාතික සංවිධානයට කියනවා, අනේ අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ, අපි පලස්තීනයේ යනවා. මේ ප්‍රශ්නේ විසඳන්න බැදීයත් වෙන්න. ඇමරිකාව ප්‍රංශයේ නායකත්වය අරගෙන ලෝක ප්‍රජාවට තමගේ පරණ යටත් විත්තරේ බලපෑම් කරා ප්‍රංශය. ඇමරිකාව සමහර රටවලට ණය දීලා සල්ලි දීලා ඡන්දේ අරගෙන 1947 දී පලස්තීනයේ දෙපළු කරලා 156ක් ඊශ්‍රායලේ කරන්ඩත් 144ක් පලස්තීනයේ විදිහට පවත්වා ගැනීමට යෝජනාව සම්මත වෙනවා. ගරු කතානායකතුමනි, මේ අරාබි රටවල් එකඟ වෙන්නේ නැහැ. ඒ අවසාන ප්‍රතිඵලය අර 1948 බිහිවෙච්ච ඊශ්‍රායලය සමග වටේ ඉන්න අරාබි රටවල් යුද්ධ කරන්න පටන් ගන්නවා. 1948 ඉඳන් 1973 වෙනකම් අකණ්ඩව සිදු වුණු මේ යුද්ධවල ප්‍රතිඵලයක් විදිහට අර පුංචි තිතක් වගේ ලෝක සිටියේ මේ බිහි වුණු ඊශ්‍රායලය සමස්ත පලස්තීනෙම ගිලා අරගෙන දැවැන්ත රටක් බවට පත් වෙනවා. පලස්තීනය ලෝක සිටියෙමින් අතුරුදහන් වෙනවා. පලස්තීනයේ හිටිය ජනතාව යාවද අරාබි රටවලට යනවා, නැත්තම් ගාසා තීරයේ සහ බටේර යුරට අවතැන් වෙලා එකතු වෙනවා. එදායින් පස්සේ මේ අය පලස්තීන විමුක්ති සංවිධානයේ යස අර්ෆත්ගේ නායකත්වයෙන් පිහිටුවගෙන අහිමි වුණු මව්බිම ඉල්ලා සටන් කරන්න පටන් ගන්නවා. මම මේ ඉතාම කෙටියෙන් කිව්වේ මේ ඉතිහාස කතාව 1993 ඔස්ලෝ ගිවිසුමෙන් ඊශ්‍රායලයයි මේ පලස්තීන විමුක්ති සංවිධානය එකඟ වෙනවා. බටේර යුරයි ගාසා තීරයයි දෙක පලස්තීනයේ සුවන් පාලනයට යටත් කරන්න, ඊශ්‍රායලයේ පිළිගන්න පලස්තීන විමුක්ති සංවිධානය එකඟ වෙනවා. නමුත් හමාස් සංවිධානය මේක පිළිගන්නේ නැහැ. හමාස් අය දිගටම සටන් කරනවා. අවසානයේදී ගරු කතානායකතුමනි, 2006 ගාසා තීරයේ බලය ඡන්දයෙන් ලැබෙනවා හමාස් සංවිධානයට. එදා ඉඳන් ඊශ්‍රායල හමාස් ගැටුම් උග්‍ර වෙනවා. පෞගේ ඔක්තෝබර් 6 වෙනිදා පුපුරා යන්නේ මේ දීර්ඝකාලීන ගැටුමේ තවත් එක් පුපුරා යාමක් විදියටයි. ගරු කතානායකතුමනි, මේ දිනවල ලෝක ප්‍රජාව මොකද කරන්නේ? ලෝක ප්‍රජාව මාධ්‍ය හරහා මලමිනි ගණන් කරමින් ඉන්නවා, අවතැන් වූවන් ගණන් කරමින් ඉන්නවා, තුවාල ලැබුවන් ගණන් කරමින් ඉන්නවා, හෙලා දැකීම් කරනවා, සහාය පළ කිරීම කරනවා. ඊට වඩා වැඩි දෙයක් කරගන්න මහා බලගතු සංවිධානය කියපු දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලෝක යුද්ධ ඇති නොවීමට වගබලා ගැනීමට බිහිකල සංවිධානය කියපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද කිසිවක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා ගරු කතානායකතුමනි. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි ඇමරිකාවයි ප්‍රංශයයි මැදිහත් වෙලා තමයි ඊශ්‍රායලයේ බිහි කිරීමේ ව්‍යාපාරයට නායකත්වය දුන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි එක්සත් රාජධානිය නැත්තම් එංගලන්තය තමයි බෙල්ෆර් ප්‍රකාශනය හරහා මේ යුදෙව් රාජ්‍යයේ බිහි කිරීමේ මුල්ගල තියන්නේ. නිසා මේ ඒ අය කරේ තමන්ගේ රටවල් වල මහජාතිය යුදෙව්වන් අතර තිබ්බ ගැටුම විසඳගන්න යුරෝපයේ තිබුණු යුදෙව් ප්‍රශ්නය ඒ අය අරාබියට අපනයනය කරා. ඇමරිකාවට ගලාගෙන ආපු යුදෙව් ප්‍රශ්නය මැද පෙරදිගට හරවලා යවුවා. එනිසා මේ ප්‍රශ්නේ නිර්මාණකරුවන් වෙන ඇමරිකාව, ජර්මනිය, හිට්ලර්ගේ යුදෙව් සංහාරය වුණේ ජර්මනියේ පත්වෙච්ච නායකෙක් විදිහට, ප්‍රංශය සහ එක්සත් රාජධානිය මේ ප්‍රධාන රටවල් හතර එක්සත් ජාතික සංවිධානයේ නායකයන් විදිහට ඉන්න තාක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වීමේ හැකියාවක් බලයක්.
Honorable Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියමින් හිටියේ මේ ප්‍රශ්නය විසඳන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාවක් නැහැ. මොකද ඒක සංවිධානයේ බෙලහීන සංවිධානයක් වෙන්නේ. මේ ප්‍රශ්නය ඇති කරපු අය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල් පුටුවල නිෂේධ බලය තියාගෙන ඉන්නේ. එහෙනම් අද අපි පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වෙන්න කිව්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1947 ඉඳන්ම මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වීම කළත් එය සාර්ථක වෙලා නැහැ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පෞද්ගලික යෝජනාව නම් මේට මැදිහත් විය යුත්තේ මේ ප්‍රශ්නේ කොටස්කරුවන් නොවන ලෝකයේ නැගීගෙන බලවතුන් බවට පත් වී සිටින බ්‍රික්ස් සංවිධානයේ නායකයන් ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ප්‍රමුඛ බ්‍රික්ස් සංවිධානයේ අපක්ෂපාතී බලවේගයක් විදිහට මේ ප්‍රශ්නේ විසඳීමට මැදිහත් විය යුතුයි කියලා මා නම් විශ්වාස කරන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දවස්වල අපේ රටේ දේශපාලන පණ්ඩිතයන් මේ ප්‍රශ්නේ විග්‍රහ කරමින් රාජ්‍ය දෙකේ විසඳුම, රාජ්‍ය තුනේ විසඳුම, රාජ්‍ය හතරේ විසඳුම, පස්වදෑරුම් විසඳුම යනාදී වශයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා. හරියට එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්තුමා මේ ඉන්නවා වගේ, ඇමරිකාවේ ජනාධිපති මේ ඉන්නවා වගේ. හැබැයි මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද, ඒ අර්බුදයන්ට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව සූදානම් විය යුත්තේ කෙසේද කියන සංවාදය ශ්‍රී ලංකාව තුළ නැහැ. සංවාදය ශ්‍රී ලංකාව තුළ නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ යුදබියේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් මැද පෙරදිග රැකියාව කරනවා. මේ අයගේට රැකියා අහිමි වෙලා යළි ගෙදරෙන්ඩ වේවි කියලා නිවෙස්වල ඉන්න අය ඉන්නේ බියෙන්. මේ අය රැකියා අහිමිවීම කෙසේ වෙතත් මිනී පෙට්ටියෙන් ගෙදර එන්න වෙයි කියලා මේ අය ඉන්නේ බියෙන්.
කාලය අවසන් වෙනවා.
ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවසාන වශයෙන් මම සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ගියපාර ගෝඨාභය ජනාධිපතිතුමාට යන්න උනේ යුක්‍රේන යුද්ධයෙන් පස්සේ තෙල් මිල ඉහළ ගියා, ඊට සමගාමීව ගෑස් මිල සහ ගල්ලඟුරු මිල ඉහළ ගියා, විදුලිය පැය 13ක් කැපුවා, තෙල් පෝලිං ගෑස් පෝලිං ආවා, ජනතාව පාරට බැහැලා විදේශ බලවේගවල ගොදුරක් බවට පත් වුණා. එහෙමනම් මෙවැනි තත්ත්වයක් කැළි ඇති නොවෙන්න මේ අර්බුදයෙන් අපේ අපනයන ආදායම අඩු වීමට මොකද කරන්නේ? සංචාරක ව්‍යාපාරේ කඩා වැටීමට මොකද කරන්නේ? විදේශ ආයෝජන හීන වීමට මොකද කරන්නේ කියන කාරණා පිළිබඳ නිසි අධ්‍යයනයක් කිරීමට ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් වහාම සූදානම් කිරීමේ කමිටුවක් බිහි කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් මම නියඳ වෙනවා.
බොහොම සිතේ ඔබතුමාට